අද අපි මුලදිමත් භාවනා කර්මස්ථානයක් වැඩුවා. වැඩුවේ භාවනාවේදී යෙදෙන අයට මේ රෝග කඳ, ව්‍යාධි කඳ, ඒ වගේම දාහ ගිනි කඳ, රාග ගිනි කඳ ආදී වචන තැනින් තැන තියෙනවා. ඒ පිළිබඳව හොඳට විග්‍රහ කරලා තෝරා ගත යුතුමයි. ඔය දෙහෙම කරගත්තොත් තමයි ඒ අර්ථවත් වටහාගෙන භාවනාව වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි එකින් එකට ඒ විස්තර කරලා තේරුම් ගන්න ඕනේ. දැන් මොකද අපි අර විග්‍රහ කරලා දෙනවා, මේ සසර පැවැත්මක් වන්නේද, ඒ වගේම ආදි වශයෙන් විග්‍රහ කරලා මේ මහා දුක් කඳ වන්නේය, මේ සසර පැවැත්මක් වන්නේද, මහා දුක් නොවන්නේද, මහා දුක් කඳ නොවන්නේ ආදි වශයෙන් දුක හටගන්න හේතුවත් දුකේ ස්වභාවය, දුක්ඛාරි සත්‍ය සහ දුක් සමුදාරි සත්‍ය වැටහෙනවා, දුක නිරෝධාරි සත්‍ය සහ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යත් වටහා ගන්න චතුරාර්ය සත්‍යෙම වැටහෙන විදිහේ කර්මස්ථානය. ඒ තියෙන්නේ දුකත් දුකට හේතුවත් එතන පෙන්නා. මේ සසර පැවැත්මක් වන්නේද, මහා දුක් කඳ වන්නේ, දුක විස්තර වෙන කොටස ඒකේ තියෙනවා. දුකට හේතුවත් මේ සසර පැවැත්මයි. ඒ හරියට විග්‍රහ කරගන්න ඕන සාරාංශය එතන තියෙන්නේ. මේ සසර පැවැත්මක් නොවන්නේද, මහා දුක්ඛඳ නොවන්නේ, දුක නිරෝධය එතන විද්‍යාමාන වෙනවා. විස්තර කරගන්න ඕනේ ධර්මස්ථානයේ මාතෘකාට කැටි වෙලා තියෙනවා. එතන මමද සියලු සත්වයෝ මහා දුක්ඛඳ දෙවන සසරෙන් මිදෙත්වා කියනකොට නිවනේ ආනිසංසයත් ලෝකේ ආදීනව දැකලා වෙන්ගෙන මාර්ගයට අවශ්‍ය කොටස උතල සම්පින්දෙන වෙලා තියෙනවා. විග්‍රහ කරලා ඉස්සර තෝරාගෙන ඉන්න ඕනේ චතුරාර්ය සත්‍යයද මේක ගැනෙන හැටි, මේ කර්මස්ථානෙන් නිවන් දකින්න හැටි. නිවන මුල් කරගත කර්මස්ථානයක් බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයට අනුකූලව විග්‍රහ වෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, මා විසින් දේශනා කරන ලද මෛත්‍රී භාවනාව කොහොමද මේ අන්‍ය පරිබ්‍රාජිකයෝ දන්නේ? මා හෝ මගෙන් අහගත ශ්‍රාවකයෙක් හැර මම දේශනා කළ වූ මෛත්‍රී භාවනාව දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, සර්වණ බමුණන් සහිත මේ තුන් ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. ඒයට ගෝචර නැහැ. ඉතින් කොහොමද අනේ පරිබ්‍රාජිකයෙක් අහන්නේ අපේ වඩන මෛත්‍රී භාවනාවයි? ඉතින් මේ භික්ෂූන්ට මම තථාගතයන් වහන්සේ භික්ෂූන්ට දෙන මෛත්‍රී භාවනාවයි දෙකම එකනේ කියලා එවුන් කියන අවස්ථාවක, යන්න පරිබ්‍රාජිකයෝ ප්‍රකාශ කරන අවස්ථාවකටයි මේකට උත්තරයක් දුන්නේ. ඉන් යන්නේ පරිබ්‍රාජිකය කොහොමද මම දෙන මෛත්‍රී භාවනාව මොකද්ද කියලාවත් දන්නේ. ඒක තේරුම් ගැනීමේ හැකියාවක් කියයිද කොයින්ද? මේ ආදි වශයෙන් බුදුරයන් වහන්සේ විග්‍රහ කරලා දෙනවා. සර්වඥ ගෝචර දහමක් මේ බුදුරයන් මේ ශාසනයේ මෛත්‍රී භාවනාව. ඊට පස්සේ තමයි දේශනා කළා පස්සේ ශ්‍රාවක ගෝචර වෙන්නේ. චතුරාර්ය සත්‍යයෙන් දන්න කෙනෙකුට මේ මෛත්‍රී භාවනාව ගෝචර වෙන්නේ නැහැ. ඒකයි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරගන්න මේ බුද්ධ ශාසනයෙන් බැහැර නැති නිසායි කිව්වේ, මේ ශාසනයෙන් බැහැර මේ මෛත්‍රී භාවනාව නෑ කියලා. නිදුක් වේත්වා කියන වචනේ කියනකොටම දුකක් නැතුව සැනසille ඉඳ ලැබෙත්වා කියන එක තමයි අදහස එන්නේ ශාසනයෙන් බැහැර අයට. ශාසනයෙන් බැහැර දුකක් නැතුව ඉඳ තැනක් තියෙනවා කියලා හිතන නිගමනය කළොත් එහෙම නිවන් දකින්න ඕනේ නෑනේ. නිවන හැරෙන්න තවත් පැවැත්මමයි සාසනය බැහැර දකින්නේ. නිවන දකින්නේ නැහැ සාසනයෙන් බැහැර. නිවන දකින්න නම් බුද්ධ සාසනය. සාසනයෙන් බැහැර නිවන කියලා හැවටෙන්න පුළුවන් ලෝකේ විවිධාකාර සත්වයන්ට. පැවැත්ම තුළ විවිධාකාර සත්වයන්ට. දුකෙන් නිදහස් වෙච්ච දෙනා පැවැත්ම තුළ තියෙනවා නම් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේව දේශනා කරනවා. මහණෙනි මේ ගොම පොඩ්ඩක් අතට අරගෙන එන බොහෝම පුංචි පොඩ්ඩක් නියමිට අරගෙන පෙන්නා මෙන්න මෙච්චර ප්‍රමාණයක් දුකක් නැතුව ඉන්න තැනක් මේ සසර තියෙනවා නම් තථාගතයන් වහන්සේලා නිවන් විග්‍රහ කරන්න පහළ වෙන්නේ නැහැ ලෝකෙ. ලෞතරා බුදුරු ලෝකේ පහළ වෙන්නේ නැහැ, හේතුවක් නැහැ. මොකද පැවැත්ම ඉන්න තැනක් තියෙනවා නම් දුකක් නැතුව මොකද දුකෙන් නිදහස් වෙනවා කියලා වෙන කොහොමද තියන්නේ? එතන ඉන්නවා. එහෙම තැනක් නැති නිසායි පහළ වෙන්නේ. ඔය කාරණේ බුදුරණන්සේ පැහැදිලිව මෙහෙම දේශනා කරලා තියෙනවා. නිය පිටර ගත්ත ගොම පොඩියක් අරගෙන විග්‍රහ කළා කියලා පෙන්නනවා. ඉතින් මේකදී අපි තෝරා ගන්න ඕනේ හිනම් නිදුක් වෙත්තා කියලා අපි හිතා ඉන්නේ මේ බුදුරන් වහන්සේ දේශනා කළ නිවන වෙන එකක්ද? නිදුක් වෙලා කොහෙද ඉන්නේ? ඔන්න ඕක තමයි ඉන්න තැන තියෙනවා කියලා හිතා ඉන්නේ අන්‍ය පරිබ්‍රාජිකයේ සහිත ලියලු ලෝකයා. බුද්ධ ධර්මයෙන් දකින්න නිවන් නිදුක් වෙලා ඉන්න තැනක් නැහැ. සතරාරි සත්‍ය දර්ශනය කරලා නම් ධර්මයේ පහළ වුණා නම් ඔහු දකින්නවා පැවැත්ම සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ නියුත්තයි. එහෙම තැනක කොහෙද සැනසිල්ලේ නිදුක් වෙලා ඉන්න තියෙන තැනක් තියෙන්නේ. ලෝකයට වටිනවා කියලා පතන්න නම් එහෙම දෙයක් නම් තියෙනවද ලෝකේ කියලා දකින්නවා. හැබැයි ඒක තමයි කිව්වේ ඒ දර්ශනීය කවදාත්මේ ආර්ය විනය පිට නැහැ කියලා. චතුරාර්ය සත්‍ය දර්ශනය කරපු කෙනෙකුටයි තේරෙන්නේ මේ තුන් ලෝකයේ කිසිම තැනක දුකක් නැතුව නම් සැනසෙල්ල ඉන්න තැනක් නැහැ. රැවටෙන් සම්මිසා. යමෙක් හිතනම් මෙතන තියෙනවා කියලා ඒක රැවටීම. ඒකයි කාරණේ. ඉතින් සම්පූර්ණ දැනගත බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තපෝ ගුණය හැර බොජ්ජංග ධර්ම හැර නිවන හැර ලෝත සතුන්ට තවත් සෝයක් මම නොදකිමි. සුවපත් වේවා කියලා කොහෙද ඉන්නේ? තපෝ ගුණය කිව්වේ රාගයේ දේසේ මොහේ තවා හරින ගුණේ සැනසුම් මාර්ගයක් වෙනවා. බොජ්ජංග ධර්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරලා නිවන් අවබෝධ කරගන්න විශේෂයෙන් හේතු වෙන ධර්ම මාර්ගය. ඔන්න ඕකේ සැනසුම ලබාගෙනමයි යන්නේ. ලැබෙන මාත්‍රයක් යන නිවන් මාත්‍රයක්. තපෝ ගුණය පොඩ්ඩක් වැඩුණා නිවන පොඩ්ඩක් වැඩුණා. නිවන් පොඩ්ඩක් නිවනි සැනසුම දැක්කා. පොඩ්ඩක් මේ ලෝකේ චන්දරාගේ අත්හැරුණා. චන්දරාගේ අත්හැරෙන්න කොච්චර තපස් රැක්කා තපස් රැකිලා නේ. තපෝ ගුණය වැඩිලා නේ. බොජ්ජංග ගැන කොච්චර කටපාඩම් කරේද බොජ්ජංග පද කිය කිය හිටියත්. රාග මාත්‍රයක් දේශ මොහ මාත්‍රයක් සහ මුලින් ප්‍රහාණය වුණේ නැත්නම් ධර්මාවබෝධය ලැබලා. බොජ්ජංග වැඩිලා නේ. නිවන ගැන කොච්චර කිය කිය හිටියත් නියන්නයි වයන්නයි නයන්නයි කිය කිය හිටියට රාග මාත්‍රයක් දේශ මාත්‍රයක් මෝහ මාත්‍රයක් හිඳුනේ නැත්නම් ඔහු නිවන දැකලා නැහැ. නිවන දන්නේ නැහැ. මේක හරි ගැඹුරුයි. ඔබ දන්නේ නැතුව කියන අය තමයි විවිධාකාරයෙන් ભેද ඇති කරන්නේ, පටලවන්නේ. මොනවද ඔය කියන්නේ අපිට නම් තේරෙන්නේ නැහැ. එහෙම කියන්න හේතුවත් ඒකයි. ඉතින් රාග මාත්‍රයක් ద్వේෂ මාත්‍රයක් මෝහ මාත්‍රයක් ප්‍රඥාව හේතු කොටගෙන යම් හිතක සමුච්ඡේද ප්‍රහාණය වුණා නම් ආය හට නොගන්න වටින අනුසයත් එක බිඳිලා ගියා නම් මාත්‍රයක් හරි දර්ශනේ ලැබුවා. එවස් සෝතාපන්න ඵලයටපත් වුණා. ඒකට අනුරෝම වුණා නම් සෝවන් මාර්ග අනුකාමිකත්වයේ ලැබුණා. අට්ඨාරි හුද්දලතේ ඇතුළත් වුණා. එතෙන්ට ආපු නැති සියල්ලෝම ශාසනයෙන් බැහැරයි. එන ශාසනයෙන් බැහැර බුදු පියාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රී භාවනාව නැහැ කියලා උන්වහන්සේම දේශනා කරනවා. ලෝකේ එකක් තියෙනවා. ඉස්සර මමත් ඔක වැළුවා. ඔය මකාදේව සූත්‍රය කියන සූත්‍රය එකත් විග්‍රහ වෙනවා. ඒක වලලා හිටන් අන්තිමට ඒකෙදි කල්ප හතක් මේ මනුස්ස ලෝකෙට ආවේ නැහැ. බඹලෝ හිටියා. එහෙම තැනක ඉඳ හම්බ වුණා. නමුත් එතන හිටියා. කල්ප හත ගෙවිලා හිටන් ඊට පස්සේ ආයි ආවා. මේ පැවැත්ම තුළ තියෙන උපරිම සැනසීමට යන තියෙන මාර්ගයක් මිසක් ඒක හැබැයි නිවන් මඟ නෙමෙයි. හැබැයි නරක නෑ. ඉතින් දුක් විඳේ අපායේ ඉන්නට අර මේ ලෝකේ ඉන්නකම් මේකෙන් ඈත් වෙලා ඉන්න එක හොඳයි. ඒකින්ද හොඳයි කියන මිසක් නිවන් මඟ ඒක නෙමෙයි. අද මම නිවන් මඟ දැකලා නිවන් මඟ පෙන්නනවා. ඒ නිවන් මඟ අනුගමනය කළොත් සදහටම සසර දුකෙන් නිදහස්. මේ ක්‍රමෙන් පැහැදිලිව පෙන්ලා තියෙනවා. ඇ මෛත්‍රී වනා කරන්න එපා කිව්වේ නෑ. අපාගත වෙලා දුක් විඳිනවට වැඩිය කාම බරිතේ වෙලා හිටන් ඔය එක් ආකාර දුක් හේත විඳිනවට වැඩිය ඔය ටික වඩාගෙන හරි බබලෝ හරි ඉන්නවා නම් ඉන්න කාට ඒකත් හොඳයි ඉන්නක. ඒක නරක නෑ. මා භික්කවේ පුඤ්ඤානම් වායිත සුඛසේතම් භික්කවේ අධිවචනම් පුඤ්ඤාන්ති කියලා බුදුරණන් හස්තේ ඔතනින් ආරම්භ කළායි විස්තර කරන සූත්‍රේ. මහණෙනි පිනට විය වෙන්න එපා. මේ සුඛේත කියන තව වචනයක් පින කියන්නේ. මෙහෙම විග්‍රහ කළා හිටන් තමයි ওই විග්‍රහය පෙන්වලා දුන්නේ. ඒකට බය වෙන්න එපා. ඒකෙන් අවිද්‍යාව එහෙම ගොඩ නැගෙන්නේ නැහැ. දැන් අද උගා කැවටලා තියෙනවා පින්කොලොත් අවිද්‍යාව ගොඩ නැගෙනවා කියලා. තෝරා ගන්න බැරුව කියන කතාව. පින් කරගුවාම ගොඩ නැගෙන්නේ සැප සම්පත් කියලා එකක් තියෙනවා ලෝකේ පැවැත්මේ. හැබැයි පැවැත්මේ සැප කියලා කියන්නේ ලෝක පැවැත්මේ සතර අපා දුක් විඳිනවට වැඩිය හොඳයි. ඒකෙන් මිදලා නිදහස්ව ඉන්නේ. ඒක තමයි මේ පෙන්වන්නේ. නිවන් සැප කීයක නම් කවදාවත් ආයිසරයක් ඒ જાතියේ දුකකට වැටෙන්නේ නැති වෙන ඉදහස් වීම. යම් තැනක දුක නැද්ද ඒක ඒ හේතුවෙන් සුවයි කියලා ගන්න නිගමනි. යම් තැනක ආස්වාදයක් විඳීමක් ඇද්ද ඒක සුවයි කියන එක ලෝක නිගමනි. තාවකාලික හෝ යම් තැනක දුකෙන් ඉදහස් වීමක් ඇද්ද ඒක සැපයි කියන එක ආර්ය නිගමනි. ආර්ය නිගමනේ කොතන හරි සැපයි කියලා කියන්නේ ඔන්න ඕකට. ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා ලෝක නිගමනේ ඒ කියන්නේ. ලෝකයාගේ සැප එකක්. ආර්යෝ දකින්න සැප සාවේ එකක්. යම් තැනක දුකක් නැද්ද ඒ හේතුවෙන් ඒකට සැපයි කියන ආර්යෝ. යම් තැනක වේදනා චෛතසිකයෙන් සුඛාස්වාද වින්දනය කිරීමක් ඇද්ද ඒක සැපයි කියන ලෝක සත්‍යය. ලෝකයාගේ අදහස ඒක. ආර්ය අදහස යම් තැනක දුක් විඳීමකින් ඉදහස්ද ඒක සැපයි. එනා ඇතන චේතනාවෙන් වින්දනය කරන එකක් නෙමෙයි කිව්වේ නිවන්සුවේ කියලා. ඔක තෝරගන්න ඕන විදිහට. ඉතින් මෙන්න මේ වගේ මේ බුද්ධ ශාසනය තුළ කියන කතාවේදී නිරෝගී වෙත්වා කියන කතාවේ අර්ථය අර ලෞකිකත්වයේ ඉක්මෝල යනවා. බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගෙන් අහගත්ත ශ්‍රාවකයන් වහන්සේ නමකින් එයාම පරපුරෙන් ඇරෙන්න. ආර්ය විනය නිරෝගීත්වය කවුරුවත් දන්නේ නැහැ. බාහිර ලෝකේ ඉන්න බ්‍රාහ්මණු දන්නේ නැහැ. ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණන්ට ගෝචරත් නැහැ. ලෞකිකත්වයේ කාටවත් ගෝචර නැහැ. ආරෝග්‍ය කියන්නේ මොකක්ද අහපුවාම ලෙඩක් නැතුව ඉන්න එක කියලා තමයි ලෝක සම්මතයේ දෙන උත්තරේ. මාගන්ධි සූත්‍රය කියන සූත්‍රයේ විග්‍රහ කරනවා මාගන්ධි බ්‍රාහ්මණට ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගෝචෝ කේමං අමතගාමිනන්ති කියලා ගාථාවක් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඕක වේදයේ තියෙනවා. අර වවුන බොහෝම සන්තෝෂයෙන් බුදුරජාන් වහන්සේට ප්‍රශංසාවක් කළා. බොහොම සයි ස්වාමීනි ඔබ වහන්සේත් අපි කියන බලමයි කියන්නේ. අපිත් ඔය ගාථාවෙන් ධර්ම දේශනා කරනවානේ. උන්වහන්සේ ඔක දැනගෙනම තමයි බමුණගෙන් ඔය වචන ගන්න ඔය කතාව කිව්වේ. දේශනා කළේ මේ බමුණගේ මොට්ටකම අරින්ද වැරදි ආකල්පෙන් ලෞකික අදහසින් අරගෙන මේක තමයි අර්ථය කියලා අරගෙන හිටියා. ලෙඩක් ඇතුව ඉඳ තියෙනවා නම් ඒක නිවනක් නේ. ඒක කොච්චර හොඳ ඔහොම අදහසක් තමයි ඒ කාලේ දීලා තිබුණේ. ඕක වර්ණනා කළාට පස්සේ බුදුරන් වහන්සේ අහනවායි බමුණගේ මාගන්ධිය ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමංසුකම් කිරි උඹලා කොහොමද විග්‍රහ කරලා දෙන්නේ දේශනා කරන්න. ඇයි ස්වාමිනී බලන්නකො නිරෝගීකම කොච්චර ලාභයක්. අදත් ඒ බමුණාගේ තමයි ඔය හැමතැනම ගහගෙන කිය කිය ඉන්නේ. මේ ගන්න දෙනත් ආරෝග්‍ය පරමාලාභා කියලා ගහලා තියෙන මොකටද නිවන් ගැන කතාවක්ද? නියල බමුණාගේ කතාවම තමයි. බමුණා ආරෝග්‍ය පරමාලාභා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. ඇයි ස්වාමිනී බලන්නකො මං කොච්චර නිරෝගීද. මේ මගේ අතපය ඇදලා වැදලා එහාට කරලා මෙහාට කරලා පෙන්න හරි අමාලුවක් ඇක්කවන්නේ හරි නිදහස්ව වගේ මේ අතපයි ක්‍රියාත්මක වෙනවා. රෙඩ්ඩක් අසනීපයක් නැහැ. මේ කොච්චර සනීපද? මේ කොච්චර හොඳද? ඒක මට කොච්චර ලාභයක්ද? මේ කොච්චර ඇත්තක්ද මේ ගාථාවේ කියන්නේ? මේක තමයි නිවන. මේක තමයි සැනසු. දුකක් නැත්නම් ඒක තමයි සැනසු. ඔය යටි උත්තරයක් දුන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබගේ පිළිතුර දෙනකොට බමුණ මට එක්තරා උපමාවක් මතක් වුණා. මොකද්ද මේ උපමාව? යම් ඇසඳ මිනිසෙක් ඉන්නවා. ඔය ඇසඳ මිනිසයාලේ හිතවතේ ඇඳුමක් ගෙනත් දෙනවා. ඒක කළු ගොමස්කඩයක්. ගොමස්කඩ ගියා කියන්නේ මහා කිලුටු වෙච්ච කළු පාට වර්ණවත් නැති උපයක් නැති ඇඳුමක්. ඇසඳයාලා මේක පේන්නේ නැහැ නේ බැලුවට. එයාට විශ්වාසයක් ඇති වෙනවා අර තමන්ගේ යාළුවා කියමු. හිතවත හරි පිරිසිදු හරි සුදු ඇඳුමක් ඔබටයි මේ පරිත්‍යාග කරන්න ඔබටයි දෙන්නේ. මේක ඇඳගන්නකො හරි අද මේක හරි හොඳයි හරි සුදුයි. අර කියන මුද්ගිලාගේ නම විශ්වාස කළා. ඒක වචනේ විශ්වාස කළා. අර ඇඳුම ඇඳගන්න කොහොමද ලස්සනද? හරි සුදුයි තමයි හරි පිරිසිදුයි. අතගගා වල්ලා අර අන්දයා කියනවා. ඉතින් අහනා බුදුරණන් වහන්සේ අර බවුණගේ මාගන්දි ඒ අන්දයාගේ කියමන ගැන ඔබට මොකද හිතෙන්නේ? එයා ඉනාල හැමුණා ස්වාමීනි ඒ අන්දයාගේ දින මුලාව මෝඩකම හැරෙන්න වෙන මොකද්ද? අන්දවාව මෝඩකම හැරෙන්න වෙන මොකද්ද? කොහොම දකින්නද? දැකලා ඇයි කියන්නේ කිව්ව වලියට හොඳට විස්තර කළා ඉනා වෙලා කිව්වා අය බුදුරන් රහතේ දේශනා කරනවා මාගන්දි ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරමංසුකම් කියන ගාථායි විග්‍රහ කරලා තේරුම කියන්නේ කිව්වම ඔබ කිව්වනම් යම් කිසි අදහසක් මට නෑ වැටෙන්නේ ඒ අන්දියයි උඹයි දෙන්නා මේකයි උඹත් එකයි ඒ අන්දියත් එකයි ඒ අන්දියාගේ නොවැටීම වාගේ දයක් උඹටත් තියෙනවා ඔය උඹලගේ පරිපූර්ණ අරන් ආපුවා හැටි උඹ දන්නවද ඔය ගාථාවේ වේදේට කොයින්ද කියලා ත්‍රි වේද පරප්‍රාප්ත භවණීක් මේ මාගන්දි කියලා එයාගෙන් අහනවා වේදේට ඔය ගාථාව කොයින්ද එයා දන්නේ නැහැ වේදෙන් ආපුවේ කනවාලම් කරගෙන කිය කිය ඉන්නා මිසක් මට පෙර ලෞතරා බුදුරෙයෙක් ලෝකේ පහල වෙලා හිටියා එන එකම බුදුරයන් වහන්සේ ඊට පෙර කාශ්‍යප බුදුරයන් වහන්සේ ගැන මේ කියන්නේ අන්නේ බුදුන් වහන්සේ මේ ලෝක සත්‍යයල නිවන් දකින්න ධර්මයක් දේශනා කළා ඔන්න ඒ ගාථාවේ ඒ දේශනා කරපු ලෝකෝත්තර අර්ථයේ පහු කාලයක වැහිලා ගිහිල්ලා ඕකට ලෞකික අත්යක් පටවැඳගෙන ඕක වේදේට ඇතුළත් කරගෙන ත්‍රිවේදයේ කොටසක් වශයෙන් ගෙනාවා වේදේට ওই ගාථාව හම්බුනේ ඔන්න ඒ විදිහටයි ඕක කාශ්‍යප බුදුරන් වහන්සේ නිවන් දකින්න හේතු වෙන ධර්මයක් දේශනා කරපු ගාථාව උඹලා දන්නේ ওই ගාථාව කොහෙන් ආවද සම්බන්ධුනේ කොහොමද කියලා ওই ගාථාව වේදේට සම්බන්ධුනේ ඔන්න ඒ ක්‍රමයටයි ඒකේ උඹලා හදාගත්ත අර්ථය තමයි දැන් ඔය කී කී එන්නේ ඉතින් උඹත් හරියට අන්ධයාට දුන්න දේ අරගෙන සන්තෝෂයෙන් ප්‍රියමනාපයෙන් බදාගත්තා වගේ උඹත් ඔකට හරීරයේ තියෙන නිරෝවිකම කොච්චර ලාභයක්ද මේකම තමයි නිවන මේකම තමයි සුවය කිය කිය උඹත් ඉන්නවා අර කිව් එකම අරගෙන ඕක තමයි තියෙන වේදේ ගේන්නේ හැබැයි දා බුදුරන් වහන්සේ දුන්න අදහස යටපත් වුණා කාශ්‍යප බුදුරන් වහන්සේ ඔය ගාථාවෙන් කිව්ව දේ බබුන ඔය જાතියෙන් ඔය අදහසින් ඕක බලන්න බැහැ ඕක හරි ගැඹුරු ඥානීයට ගෝචර කරලා දේශනා කරපු ගාථාවක් මොකද්ද ඔය කිව්ව ආරෝග්‍යය මේ ශාරීරිය ගැන බලනකොට කොච්චර ලෙඩ නැහැ කිව්වත් මේකේ යථා ස්වභාවය ආදීනව මෙනෙහි කරලා බලනකොට පේනවා මේක හැම වෙලෙම බඩගින්නෙන් පෙළෙනවා පිපාසයෙන් පෙළෙනවා විවිධාකාර රෝගාබාධයන්ගෙන් ඇතුළත විවිධාකාරයෙන් හැරගැහිලා තියෙන්නේ මේක තියෙන තාකලෝ රෝගකාරකයේ රෝගයෙන් මිදෙච්ච කෙනෙක් එහෙම නෙමෙයි මේ කයේ හැටි එකම රෝගයක් වාගේ එකම සරව පිරිච්ච ගෙඩියක් වාගේ මේක මෙහෙම කුණු ගොඩක් කියලා හිතන් ධර්මානුකූලව දකින්න ඕනේ සත්‍යය හැවටිලා ඉන්නවා හරි හොඳ වටිනා දෙයක් කියලා මේ කයට මේක මහා කුණු ගොඩක් මේක ලෙඩවලා කියලා ඉතින් යම් දාසක යථාර්ථයෙන් දැක්ක දාට මේකේ ඉන්නකම් කොහොමද ලෙඩෙන් මිදෙන්නේ එකම ලෙඩේ තමයි මේ කුණු කය කියලා දකින්නවා මෙන්න ධර්මඥානීන් දැකිය යුතු ලෙඩේ රෝගය එන ආරෝග්‍ය කොහෙද තියෙන්නේ ඔය රෝගය කියන එක දෙද නැති හොඳ එකක් කියලා ගන්න තාක්කල් ඔහුට එක දෙයක් වෙනවා මේ රූපස්කන්ධයේ පිළිමද යම් උපාදානයක් ඇද්ද ඒක වැඩෙනවා අන්නේ උපාදානයක් ඇද්ද මේ ලෙඩේ කය නැමැති රෝගයේ යලි යලි ගොඩනගන්න හේතු වෙන උපාදානයේ ගොඩනැගුණා නම් උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියලා ආයිත් මේ ගුණ ජාති ලබනවා ඕකේ මිදීමක් නැහැ එනම් මේ කය නැමැති රෝගයේ මිදීමක් හම්බෙන්නේ නැහැ මේක හොඳයි කියලා මේක ලෙඩ නැති එකක් කියලා හිතා ඉන්න තාක්කල් ඔය අදහසේ ඉන්න තාක්කල් කය පිළිබඳ උපාදානයේ ඇල්ම තියෙනවා බැඳීම තියෙනවා පවත්වාගෙන ඉන්න ආසාව තියෙනවා ඔය ආසාව තියෙන තාක්කල් ඔහුට ලෙඩට හේතුව තියෙනවා ලෙඩේ කිව්වේ මොකද්ද මේ ලෙඩ හැදෙන කුණු කයටයි ඔය කිව්වේ කයට හැදෙන ලෙඩට නෙමෙයි මුළු කයටමයි ලෙඩේ කිව්වේ හෝගේ කිව්වේ එහෙනම් මොකද කරන්න ඕනේ මෙන්න මේක තමයි අවිද්‍යාව තෘෂ්ණාව අපිට ගෙනත් දීලා තියෙන හවට්ටලා තියෙන ඇඳුම ගොවස්කඩේ මේ පුනුකය කොහොමද අවිද්‍යාවෙන් දීලා තියෙන තීරණේ තෘෂ්ණාවෙන් දීලා තියෙන්නේ හරි වටින දෙයක් හරි සුද්ධ එකක් මේක සුද්ධ කරලා හොඳට ඇඳලා පැනඳලා ඉන්නකොට කොච්චර ලස්සනද කොච්චර හොඳද මේක කොච්චර වටිනවද මේ මව කියන කය අවිද්‍යාවේ නිගමනේ තමයි මේ ගෙනත් දීලා තියෙන අන්ධයාට අන්ධයා කියන්නේ අවිද්‍යාවේ පුණ දැකේ නැති එක යථාර්ථී දැකේ නැ දහම් ඇස පහළුණේ නැ අන්න ඒක අන්ධය ඔය මම කියන අන්ධයාට දීලා තියෙන අවිද්‍යාව තෘෂ්ණාවේ දුන්න ඇඳුම තමයි ගොමස් කළ කළු ඇඳුම තමයි මේ පංචස්කන්ධේ ඕක වදා ගන්නවා හරි ආසාවෙන් ප්‍රියමනාපෙන් හරි වටිනා දෙයක් කියලා මේක සුද්ධ කරගත්තාම කොච්චර හොඳද? දෙවිවිලා ඉන්න පුළුවන්, බබ වෙලා ඉන්න පුළුවන්, විවිධාකාර අදහස් එනවා. මෙන්න පංචස්කන්ධය සුද්ධ කරගෙන ඉන්න හදන බුද්ධිලාගේ මෝඩකම. ඔන්නේ පංචස්කන්ධයේ නැමැති ගොමස් කළ ඇඳුම හරි වටිනවා කියලා අවිද්‍යාවෙන් තීරණයක් දෙනවා. උඹත් මේක හරි හොඳයි කියලා මේකට හැදෙන ලෙඩක් නැහැ නම් කොච්චර හොඳ කිව්වේ අවිද්‍යාවේ ගොමස් කළ ඇඳුම වරන් ඒක හොඳයි කිව්වා වගේ තීරණයක් නේ. හේතු ඇතුව විග්‍රහ කරලා දෙනවා බහුනට හරි ලැජ්ජයි. දැන් තමයි ඇත්ත පේන්න පටන් ගන්න විග්‍රහ කරලා දෙනකොට. එනම් මේ ගොමස් කරේ දැක්ක දාට අහනවා තව විස්තරයක්. මාගන්දි අර අන්දියට කවුරු හරි තමන්ගේ නෑදෑයෙක් හිතවතෙක් බේත් කරලා ඇස් පෑදෙව්වොත් එහෙම එදාට මොකද්ද දකින්නේ? පොත්තියේ මට මේ හොඳ සුදු පිරිසිදු එකක් කියලා දීලා තියෙන ඇඳුවේ ඇති. තමන්ගේ ඇස් පෑදුනට පස්සේ පේනවා කළු ගොමස් කරයක් නෙමෙයි දීලා තියෙන්නේ. මාත් මෙච්චර කල් ඒ කියන කය කීම හිතාගෙන හිතා හිටියේ ඇත්ත වශයෙන් සුදු තාම හොඳ පිරිසිදු ඇඳුමක් කියලා. දැන් තමයි මගේ ඇඳුමේ හැටි පේන්නේ. ඇස් පෑදුවා නම් පේනවා. මෙන්න මේ වගේ බවුන යම් කෙනෙකුට මේ හරි වටිනවා කියලා තියෙන කය අනිච්ච දුක්ඛ අනාත්ම කුණු ගොඩක්. මේක දෙතිස් කුණු කොට්ටාසයක්. මේකෙන් හරයක් ඉන්නේ නැහැ. දුකට හේතු වෙන දුක් මුලක්. මේක හරියට එකම රෝගයක් හා සමානව දහම් මැස පහලලා දැක්කට පස්සේ එයාට පේනවා මෙච්චර කාල වටිනවා කියගේ හිටියේ මේ කුණු ගොඩට නේද? මේ කුණු ගොඩේ මොන වටිනාකමක්ද? මෙන්න මෙහෙම දකිනවා. දැක්කට පස්සේ මොකද වෙන්නේ? අර ඇස් පෑදිච්ච මිනිස්සේ අරක ගලවල පැත්ත කර දානවා. මට මිතුරෙක් කියලා හිතාගෙන මේක ගෙනත් දීලා මෙච්චර කාල හැවැට්ටුවේ මිතුරෙක් නෙමෙයි හතුරෙක් නේ කියලා දකිනවා. මෙන්න මේ වගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි හරි මිතුරෙක් වාගේ මෙච්චර කාල මගේ පස්සෙන් ඇවිදින් මං හැවැට්ටුවා. කවදාවත් තෘෂ්ණාව මිතුරෙක් නෙමෙයි, තෘෂ්ණාව හතුරෙක්. අවිද්‍යාවෙන් මුලාවෙන් ගත්ත නිගමනය හතුරෙක් මිසක් මිතුරෙක් නෙමෙයි කියලා දැක්කා වාගේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියලා ආදීනව දකිනවා. ඒ තණ්හාව දුරු වෙනකොට උපාදානිය දුරු වෙනවා. පංචස්කන්ධය පිළිබඳ යම් උපාදානියක් තිබුණනම් අන්නේ උපාදානිය තමයි උපාදානස්කන්ධයෙන් භවයට හේතු වෙන කාරණේ. උපාදාන නිරෝධ වෙනවා, භව නිරෝධ වෙනවා, භව නිරෝධ නම් ජාති නිරෝධ වෙනවා. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගේ නිරෝධය අංගිතන එනවා. එහෙනම් අන්න නිවන, අන්න සාන්තිය, ඔන්න නිරෝගීත්වය. මේ කය රෝගයක්, නිවන නිරෝගී, අන්නේක සාන්තයි සුවයි. ඔන්න ඕක යම් දාසක දැක්කනම් ඔය ගාථාවෙන් කිව්වේ ඕක. ඔවුන්ගේ ආරයට්ටායක මාර්ගයට අනුකූලව මෙටි ගියහම ඔයටික සම්මා දිට්ඨියෙන් දකිනවා. සම්මා සංකප්පයෙන් කල්පනා කරලා අව්‍යාපාද අහිංසා නික්කම්ම කියන ගුණයෙන් කල්පනා කරලා බලනවා. මේක බොරුවක් නේ. ඒක දකිනවා. ඒක ප්‍රකාශ කරන කතා කරන බලාපොරොත්තු කටාලේ ඔක්කොම නතර කරන බොරු කේලම් පරසවලාපි ඉවරයි. මේ මාර්ගාංග වැඩෙන හැටි පද දැනගත්තේ නැතත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටි මේක ලබාගෙන මේක පවත්වාගෙන ඉන්න ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර කරමින් මේකින් රස විඳින්න මේක පවත්වා ගැනීම මේක පෝෂණය කරන බලාපොරොත්තු වුණා නම් සියල්ල අත්හැරලා යනවා. සම්මා කම්මන්ත මාර්ගාංගයේ වැඩෙන හැටි දැන් ඔතෙන් එනකොට මම මොකද එහෙනම් මේක අරන් ජීවත් වෙන්නේ? මේක අරගෙන පංචකාම සම්පත් විඳිනවා කියන මුලාවටපත් වෙවි ඉන්න නෙමෙයි. එහෙනම් මේ ලැබිච්ච විලාදි ලැබිච්ච දහම තුල අනුගමනය කරලා සියලු උපාදාන නිරෝධ කරගන්න යම් කිසි ආවර්ජනයක් කළ යුතුද, යම් ප්‍රඥාවක් වැඩි යුතුද, අන්න ඒකටයි මම උපනිශ්‍රය කරගන්නේ. මට මේ කරන් කරන්න වැඩක් නැහැ මේ ලෝකේ. එහෙනම් මොකද ඔහු ජීවත් වෙන්නේ? සම්මා ආජීවයේ. දැන් කීයක් වෙන්නද? ඔහුට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වෙන්න පළවෙනි සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ගමනේ. ඒකේ ප්‍රතිඵලෙමයි. ඔහුට දැන් මේ වටිනාකම දකින්නවා. මේ අවිද්‍යාවෙන් මුලා වෙලා තියෙන එකේ දුක දකින්නවා, වේස අපරාධී දකින්නවා. ඉක්මනින් ප්‍රඥා පහළ කරගෙන සියලු ඇල්මෙන් දුරු වෙලා නිදහස් වීමක්, උපාදාන නිරෝධ කරලා භව නිරෝධ කරගන්නා, ජාති නිරෝධී, ජරා මරණ ශෝක පරිදේ නිරෝධ කරගැනීමේ උතුම් නිවන පූර්ණ කිරීමක් ඇද්ද? එහි වටිනාකම දැකලා අප්‍රමාද උත්සාහය වැඩි කරනවා. සම්මා වායාමයේ වැඩෙනවා. ඔහු කරන කියන හිතන සියලු කටයුතු සිහිනුවණින් කරන්න පටන් ගන්නවා. මොට විදිහට රාගයේද, දේශයේද, මෝහයේද ගෝචරිනවා කරන්න යන්නේ නැහැ ආයිතරය. සම්මා සතිය වැඩෙනවා. ඔහුට දැන් කලබලට හේතු වෙච්ච රාගයයි දේශයයි අභ්‍යන්තරයෙන් බිදි බිදි ගෙවි ගෙවි යනකොට ඒ මට්ටමට අකම්පේ භාවය වැඩෙනවා. සම්මා සමාධිය වැඩෙනවා. දැන් ඔහුට මොකද වෙන්නේ? වැඩුවා වූ සම්මා දිට්ඨිය පූර්ව භාග නුවණ මාර්ගඥානයට ප්‍රබල වෙලා මාර්ගඥානයේ නැගියදී සම්මා ඥානය වැඩෙනවා. ඵලයේ ලබලා හිටන් ලෝකෙ නිදහස් වුණා, සම්මා විමුක්තියටපත් වෙනවා. මෙන්න ක්‍රමවේදී දැන් එහෙනම් ඔය ටික ওই විදිහට මේ කය ගැන දැකලා පටන් ගන්නකොටම සම්මා දිට්ඨියදී අනික් ඔක්කොම වැඩි වෙන මුල පුරලා ඉවරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. අන්න ඒක කේමයි. අමෘත ගාමිනී මාර්ගයයි. කේම කිව්ව අමෘතය කිව්ව යම්කිසි ගමනක් ඇද්ද ඒක මාර්ගයක් ඇද්ද අන්න ඒකයි ඒ මාර්ගය. ඒකෙන් තමයි ආරෝග්‍ය ලැබෙන්නේ. අන්න ඒකයි තමයි නිබ්බාන පරම සුඛය ලැබෙන්නේ. ඔය ගාථාවට අර්ථය ලෝකෝත්තර අර්ථය වැහිලා ගිහිල්ලා ලෞකික අර්ථය පැටවැඳගෙන ලිඩක් නැතුව ඉඳ තියනනම් කොච්චර හොඳ ආරෝග්‍ය පරම අලාභා කියලා අර්ථයක් හදාගත්තා ලෞකිකව. දැන් මේ බුදුරජාන් වහන්සේ මේ කාතාව දේශනා කරලා මේ ටික විග්‍රහ කරලා තිබිච්ච ඔය කියන මාගන්ධි සූත්‍රයේ තිබිච්ච නිසා අපි බේරෙනවා. නැත්නම් අපිට ගහනවා ඇවිදින්න. අලුත් බණ කියනවා, අමුතු බණ කියනවා, මේ ධර්මයේ විචතර කලගෙන අපික බොරු කරනවා. අපි හැමදෙනු බෝඩ් ගහන ලී ටික හරි ගත්තේ ඕකෙත් විචෙන්ද නේද කිය කියා ඉඳ පුළුවන් බැනගෙන. බුදුහාමුදුරුවෝ සාක්ෂි කර තියහට මිනිසුගේ ලී ටික ගන්නවා. ආරෝග්‍ය පරමාලාභා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා කියලා බෝඩ් එකක් ගහලා තියලා. අනේ ලේ දන් දෙන එක කොච්චර ලාභයක්ද? ආරෝග්‍ය ඵලමාලාව ලෙඩ නැති කරගන්න දෙලී ටිකක් දුන්නාම කොච්චර පිනක්ද? බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරන් වහන්සේ සාකි කරලා බෝඩ් එකක් ගහලා තියෙනවා. බුදුරන් වහන්සේ කිව්ව අදහසක් කියලා ඔක්කොම ලීපි වැන්කොට ගිහලා ඒ දීලා ලී දෙන එක නරක නැහැ. මිනිහෙකු ලෙඩක් දුකක් හදනවා පිටේන එක හොඳයි. ඒවා මධ්‍යම දහම්. ඕක ප්‍රණීත දහමක් කරගෙන නැද හිතායි ඉන්නේ. හීන දහම් හීන විදිහට දකින්න ඕනේ. මධ්‍යම දහම් මධ්‍යම විදිහට දකින්න ඕනේ. ප්‍රණීත දහම් ප්‍රණීත විදිහට දකින්න ඕනේ. මධ්‍යම දහම ප්‍රණීත කළොත් වැරදිනවා. හීන දහම මධ්‍යම කළොත් හරි ප්‍රණීත කළොත් ඒත් වැරදිනවා. ප්‍රණීත දහම හීන කළොත් මධ්‍යම කළොත් වැරදිනවා. සතර සතිපට්ඨානයේ වැඩනන දැනගන්න ක්‍රමයක් තමයි. ඔව් හීන දහම් හීන විදිහට දකින්නවා. මධ්‍යම දහම් මධ්‍යම විදිහට දකින්නවා. ප්‍රණීත දහම් ප්‍රණීත විදිහට දකින්නවා. පරප්‍රත්‍ය රහිතයි. අනුගේ ආධාර ඕනේ නැහැ. එතෙන්ටපත් වෙනා නම් ඔය විදිහ දකින්නවා. ආය කාගෙන්වත් අහන්න ඕනේ නැ මේක කොයි જાති එකක්ද වටිනාකම කොච්චර මට්ටම මේකද මේ කතාවේ අර්ථය ලෞකික නම් ලෞකික සුගතියට හේතු වෙනා නම් මධ්‍යම දහම් දස අකුසලයට හේතු වෙනා නම් හීන දහම් නිවන් මඟ හෝ නිවන්ට හේතු වෙන මාර්ගයේ ප්‍රණීත දහම් ඔය කාරණා තුන දැනගන්නවා දහම් ඇස පහළ වුණා ඊට පස්සේ කාගෙන්වත් අහන්න ඕනේ නැ මෙන්න මෙහෙම ක්‍රියාත්මක කරොත් මොන මත් කොයි කොටසද වැටෙන්නේ දස අකුසලයට අයිති ප්‍රාණඝාත කරන කරවන අනුබල දෙන වර්ණා කරන එකට වැටෙනවනම් හීන දහ හොරකම් කරන කරවන කරන දෙයට අනුබල දෙන එක වර්ණා කරන එකට වැටෙනවනම් හීන දහ කාම මිත්‍යාචාරය කරන කරවන ඒකට අනුබල දෙන එක වර්ණා කරන එකට වැටෙනවනම් හීන දහ බොරු කේලම් පරස වචන ප්‍රලාප කියන කියවන කියන දෙයට අනුබල දෙන ඒක ඒ වාගේ වර්ණා කරනවනම් හීන දහ ලෝභ තරහ මෝල කියන ඒවාට කරනවනම් කරවනවනම් ඒකට අනුබල දෙන එක වර්ණා කරනවනම් හීන දහම් කෙටි කරලා ගත්තොත් දස අකුසලේ හීන දහම් තව විදිහකින් ගත්තනම් පංච නීවරණ හීන දහම් පංච නීවරණේ විස්තර කරපුවාම දස අකුසල් කැටි කරපුවාම පංච නීවර දේශනා කියලා තියෙන පැහැදිලිව එහෙනම් මෙන්න හීන දහම් හොයාගන්න හැටි දැන් ඉතින් ඕක දැනගත්තට පස්සේ ඥාන ගෝචරයි ඇයි ඕකට හීන දහම් කිව්වේ කියලා කවුරු හරි අහුවොත් දැන් කියන්න තේරෙන්නේ නැද්ද මේවා නීචයි මේවා පාපයි මේවා දුෂ්චරිතයි මේවා නොකලයිතුයි මේවා මටත් අනුන්ටත් ලෝකෙටත් අවැඩක් වෙන දේවල් ඒක ගෝචරයි ඥානෙට දැන් වෙන පොත කියා තිබුණා නම් එහෙම මන්ද අපිත් බතක් බැලුවා ඒක ප්‍රාණඝාතයේ දිව්‍ය ලෝක යනවා කියලා කියා තිබුණේ කවුරු හරි කිව්වොත් එහෙම එළියේ එක විශ්සේක වෙන්නේ නැහැ නෑ ත්‍රිපිටකයේ පොත එහා ත්‍රිපිටකයේ ගලියක් එක වරද්දලා ලියා අපි හැවට එන්නේ නැහැ ත්‍රිපිටකයේ තිබුණා කිව්වත් එහෙම එක මොකක් නිසාද හීන දහම් හැටියට ප්‍රඥාවට ගෝචරල හඳුනාගත්තා අන්න හඳුනාගත්ත එක ඥාන ගෝචරය පරප්‍රත්‍ය රහිතයි අනුන්ගේ ආධාරයක් දැන් ඕනේ නැහැ කොතෝර ගන්න දැන් එයා පිළිගත්තේ පොතේ තිබුණටවත් පරපුරෙන් ගෙනාවටවත් තමන්ගේ ලබ්ධියට එකඟින්දවත් කිසිම දෙයකට නෙමෙයි ඥාන ගෝචරව දැක්කා මේ දස අකුසලේ හීනයි ග්‍රාම්‍යයි පොතු ජනිකයි අනාර්යයි අනර්ථ සහිතයි දැකලා ඉවරයි දැන් කවුරුට කාටවත් මොනවද නැහැ රුපියල් ලක්ෂයක් දෙන්න දසලක්ෂයක් දෙන්න ප්‍රාණඝාතයේ ප්‍රණීත දහමක් කියලා කියන්න වෙයි. එහෙම ඉදාගන්න හිතාගන්නේ. ඉතින් දසලක්ෂයක් තියා කෝටි ලක්ෂයක් දුන්නත් ප්‍රාණඝාතයේ හීන ධර්මයක් කියලා දැනගත්තේ ප්‍රඥාවේ ඥානෙ. මං කොහොමද ඉතින් අමුතු වෙවි හැරෙන්නේ ඒක විනාශ කරන්නේ. ඉතින් සල්ලි දීලා ගෙයක් දීලා පොත්පත් ටිකක් කරන් දීලා ඉඩමක් කරන් දීලා පුළුවන් ද බෞද්ධ අවෞද්ධය කරන්න ඕකද කරවස්සේ ප්‍රඥාවෙන් මොට කරමු වචන මාලාවක් දීපිය කරන හොම ගත්ත හැකි හා හා මටත් මේ සල්ලි නැතුව තමයි ඕක කරන් ගියේ බුද්ධ ආගමෙන් මා කීයක් හම්බ කරගන්න ක්‍රමයක් වේද පව් නැති කරගන්න ක්‍රමයක් වේද බලන්න ඒක කල්තියා උඹලා දෙන්න නම් මම උඹලා කියන එක අදහන්නම් කියලා යයි ඉතින් මොකද දහම් දෙයක් නැති එකන දහම් දෙයක් නැති ඇයි බෞද්ධය නෙමෙයි ලේබල් එක අහගෙන හිටියද දහම් දකින්න ඕනේ ප්‍රඥාවෙන් හීන දහම් හීන විදිහට දකින්න ඕනේ මධ්‍යම දහම් මධ්‍යම විදිහට දකින්න ඕනේ ප්‍රණීත දහම් ප්‍රණීත විදිහට දැක්කහම ඔව් නිවනත් නිවන් මගක් දැකලා ඉවරයි ලෝකයක් ලෝක මගක් දැකලා ඉවරයි දුගතියක් දුගති මගක් දැකලා ඉවරයි උඩම කවුරු කියාද කාටවත් කියා දෙන්න දෙයක් ඔහුට ඉතුරු වෙලා නැහැ ඔහුට තෝරාගත්ත හැකි ඔය ටික මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙනවා ඥාන දර්ශන විසුද්ධියෙන් චතුරාර්ය සත්‍ය දකින්නවා ඔහු සත්‍ව විසුද්ධිය දැකලා තියෙනවා නම් ඔහු සෝතාපන්නයි සෝතාපන්න බව විවිධ ක්‍රම වලින් කියිය හැකි යමෙක් සත්‍ව විසුද්ධිය දැක්කා නම් ඔහු සෝතාපන්නයි තව ක්‍රමයකින් කියනවා යමෙක් චතුරාර්ය සත්‍ය මේ ටික කියා දර්ශනීයට පහල කරගත්තා නම් දැක්කා නම් ඒත් ඔහු සෝතාපන්නයි යමෙක් සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට දැක්කා නම් ඒ සෝතාපන්නයි මේ විවිධ ක්‍රම තියෙනවා සෝතාපන්න පුද්ගලයා හඳුන්වන්න ඉතින් ඒ ධම්ම අවබෝධයත් එක්කලා තේරුම් ගන්න මොකද්ද සෝතාපන්න කියන්නේ කොහමද සෝතාපන්නම ස්වභාව මොන වගේ දැනීමක්ද ඉන්නේ ඒක විග්‍රහ කරගන්නේ ඔය ක්‍රමයට ඉතින් මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ එතකොට මේ තේරුම මේ බුද්ධ ශාසනයෙන් බැහැර කාටවත් ඉන්නේ නැහැ ශාසනය තුළමයි මේ ධම්ම තියෙන්නේ චතුරාර්ය සත්‍යයට අනුකූලව දකින්න ක්‍රමවේදය ඔකයි දැන් මොනවද දැක්කේ දුක හටගන්නේ මොකක් නිසාද ඇයි හීන ධම්ම පවතින්නේ මොනවද තියෙන නිසාද අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් වෙරිලා පැටලිලා මේ ලෝකේ වටිනවා කියලා දෘෂ්ටිය ගත්ත තැන් පටන් ප්‍රාණඝාත කරලා හරි හොරකම් කරලා හරි කාම මිත්‍යාචාරික ඉදිලා හරි මගේ බල වලා ගන්න ඕන මගේ ගොඩ ලොකු කර ගන්න ඕන මගේ ආස්වාදයේ පූර්ණ කර ගන්න ඕන බොරු කියලා හරි කේලම් කියලා හරි ප්‍රලාප කියලා හරි බැනලා හරි එකවාගේ පරුස වචන කියලා හරි මගේ ජයග්‍රහණයට මම මග පාදා ගන්න ඕන ලෝභකම් කරලා හරි දැවි දැවි අනික්ක කර බැනලා හිඟි හිංසා කරලා හරි ඔය කියන්නා මුලාවයි කියලා මට කවන්නේ මොන මුලාව නම් මගේ කොට කරගන්න මම මගේ දෘෂ්ටි හදා ගන්න ඕන. ඔන්න ඔය කියන කතිය ගත්තාම දසකුසල් හැදෙනවා. එන අවිද්‍යා තෘෂ්ණා තියෙනකන් දසකුසල් ගොඩ නැගෙන හේතුව එතන. දසකුසලයේ දකින්නවා. දසකුසලයේ හේතුව දකින්නවා. යම් තැනක අවිද්‍යා තෘෂ්ණා නිරෝධද දසකුසල් නිරෝධ බව දකින්නවා. එන අවිද්‍යා තෘෂ්ණා නිරෝධ කරන මඟ මොකද්ද? දසකුසලයේ ඇති ලෝකේ ආදීනෝ දැකීමත් වෙන්වීමේ සාන්තව නිවීමේ සැනසීමේ ආනිසංස දැකීමත් කියන මාර්ගයේ සම්මාදිට්ඨියෙන් පටන් ගත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කියලා දැක්කහම ඔහු දකිනවා දසාකුසලේ දසාකුසලේට හේතුව දසාකුසල සමුදේ දසාකුසල නිරෝධේ දසාකුසල නිරෝධ මාර්ගය ඔය චතුරාර්ය සත්‍යයේ කිවතාව ක්‍රමය ඒක පූර්ණ කරගත්ත කෙනා සියලු පව් වලින් නිදහස් දසාකුසල නැති දැන යන වාහිත වාපී කිව බැහැර කළ පව් ඇත්තා කියලා රහතන් වහන්සේ ඔය රහතන් වහන්සේ සහ ආර්ය මාර්ගී චතුරාර්ය සත්‍ය විග්‍රහ කළ දුන්න තව ක්‍රමයක්. මේ වගේ දහසක් නයින් විග්‍රහ කළ හැකි. දහසක් න්‍යායංගේ විග්‍රහ කළ හැකි. මේ ධර්ම විග්‍රහයක හැටි. විවිධ ක්‍රමවේදයන්ගෙන් ඥානීය ඇති ඇති මට්ටවන මතුවලා එනවා මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන ක්‍රම. එයා බුදුරන් වහන්සේ දේශනා කරනවා ඒ දහස කියලා කියන්නේ සෝවාන් පුද්ගලයාට වැටෙන හරිය. අනන්ත අප්‍රමාණ ක්‍රමවේද. චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න අකුරු අප්‍රමාණයි පද අප්‍රමාණයි බෙදීම් අප්‍රමාණයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එන විවිධ නිරුක්තියින්ගෙන් විග්‍රහ කරලා දෙන්න පුළුවන්. අප්‍රමාණයි. පොත්වල කොහොමද අප්‍රමාණයේ ප්‍රමාණ කරලා ලියන්නේ? පොතේ තියෙන ප්‍රමාණවත් දහම. අප්‍රමාණයේ පොතේ ලියන්න ගියොත් ලෝකයේ උසර පොත්වල ගැහුවත් අප්‍රමාණයේ තව එහාටයි. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු ධර්ම පොතේ ලිය හැකිද? නෑ, ඒකේ සාරාංශය පොඩ්ඩක් දීලා ධර්මයේ වටහා ගැනීමට අවශ්‍ය කරන උදාහරණ කීපයක් දීලා තිනවා. ඔච්චරයි ත්‍රිවිධකේ තියෙන්නේ. ඔය තුලින් ධර්මයේ වටහා ගත්තට පස්සේ අප්‍රමාණ ධර්මයේ අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, බෙදීම් අප්‍රමාණයි ආවෝධ කරගත්ත කෙනා කෙලවරක් නිතුව වන ගිය. ඒක වනපදයක්වත් ධර්මයට විරුද්ධ නෑ. චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා. තව කෙනෙකුට මාර්ගඵල අවබෝධ කරගන්න ඒ අවබෝධ කෙනාගේ දේශනාව හේතු වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ පොතපාලම් කරන්න කියන්නේ නෙමෙයි. අවබෝධ කරගත්තට පස්සේ ওই අවබෝධයෙන් අප්‍රමාණ ධර්මයේ දේශනා කරලා නිවන් මඟ පාදලා දෙන්න. එදා පස්වග තවසල් නැතුළු අර 69ක් අරිහත්ත්වයට පත් වුණාට පස්සේ දැන් ත්‍රිපිටකයේ මොනවද උන්වහන්සේලාට උගන්ලා තිබුණේ අමුතු දෙයක්? විනය පිටකය කියලා එකක් කියන්නවද? ওই සූත්‍ර පිටකේ දහස් ගණන් සූත්‍ර ගන්නවද? අභිධර්ම පිටකය කියා දුන්නද? හැබැයි යව්වේ කොහොමද 69? සූත්‍ර දෙකයි කිව්වේ. සූත්‍ර දෙක අදහස මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියලා සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ අනිසරි තව සූත්‍රයක් පෙන්නවා. අර ලෝකෙදි වෙන 10යන් ඔක්කොම ගිනිගත් හැටි එක සූත්‍රයක විග්‍රහ කරලා එක සූත්‍රයක් පෙන්නුවා. ওই දෙක ඇහුවා විතරයි අරිහත්ත්වයටපත් වුණා. ওই දෙක සෝවාන් දෙලා අරින් අරිහත්ත්වයටපත් වුණා. ඌ වගේ පුංචි දහම් ටිකයි එතන හම්බ වුණේ අරිහත්ත්වයටපත් වෙන 69ට. ඊට පස්සේ 69ට මොකද කිව්වේ? චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සිකාය අත්තාය හිතාය සුකාය සංවත්තති ආදි වශයෙන් විග්‍රහ කළා. මහණෙනි චාරිකා කරන්න සැරිසරන්න යන්න ගිහිලා හිටන් මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත ව්‍යංජන සහිත සර්වාකාරයෙන් පරිපූර්ණ සාසන බ්‍රහ්මචරියාව දේශනා කරන්න. එකමගේ දෙන්නේ කියන්නේ එපා. බෙදිලා බෙදිලා කියලා එකමගේ එකනා ගාන යන්න. ආධාරයටව කවුරුවත් නැහැ. කොහරද මේ යන්නේ? 62ක් විවිධ දෘෂ්ටි වාද වලින් පිරලා තිබිච්ච බබුණන්ගේ ලෝකෙට යැවිලු. බබුණු රජදහන. බබුණු ධර්මයට විරුද්ධව වචනයක් කතා කළොත් බෙල්ල කපලා දාන තරම් දක්ෂයි රජුරවන්ට කියලා. ඒ තරම් බබුණු බලවත් වෙලා හිටියා. එහෙම සමාජයක තමයි මොකක් උගන්ලා දෙයුවේ? මූල ධර්මයේ උගන්ලා මූල ධර්මයේ දැනුවත් කරලා. ඒ මූල ධර්මයේ අවබෝධයේ ප්‍රඥා පහළ කරගත්ත උන්වහන්සේට කවුරු මොන જાතියෙන් ප්‍රඥා ඇව්වා? ධර්මානුකූලව විසඳලා දෙන්න හැකියාව ලැබෙනවා. එහෙම හැකියාව කරලා තමයි 69ක් ධර්මප්‍රචාරයට යන්නේ. අද මොකද්ද කියන්නේ? ධර්මප්‍රචාරය යනකොට 20 අවුරුද්දක්වත් ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ. නැත්නම් බල කියන්නේ එපා. ඉගෙන ගත කට්ටිය කියාතිර බණ වදෑ මෙච්චර කල්. ගලුවා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් කියන්න දෙයක් නැහැ. විවේචනය කළා කියලා බණීමට කරන්න දෙයක් නැහැ කියන්න වෙනවා මේටි. ඔයිට නොකිය හිටු එකයි වලද. විස්තර කළාම දෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපි දැනගන්නේ බෞද්ධයෝ නිවන් දකින්න මඟ දකින්න හැටි. නිවන් දකින්න දහම තේරුම් අරගත්තාම සකාය නිරුක්තියව සකීය ව්‍යවහාරයෙන් අනිකේනාට වැටහෙන්න විග්‍රහ කළා දෙන හැටි. බුදුරන් වහන්සේ අනුමත කළා. මහණින් සකාය නිරුක්තියෙන් ධර්මයේ දේශනා කරන්න. ධර්මයේ දැනගන්න ඉගෙන ගන්න. තේරුම් ගන්න. සකාය නිරුක්තිය කියන්නේ තමන්ගේ සකීය ව්‍යවහාර ක්‍රමී. තමන්ගේ භාෂාව. තමන්ට වැටහෙන භාෂා රටාවෙන් ඉගෙන ගන්න. ඉගෙනගෙන බණ කියන්නේ. ජනපද නිරුක්තියට පහර ගහන්න එපා. ඒ ජනපදයේ තිබෙන්නා වූ යම් කිසි ආකාරයේ ජනපදී භාවිතා කරන භාෂා විලාසයක් තියෙනවනම් ඒකට පහර ගහන්න යන්න එපා. ඒක වේද කරන්න එපා. ඒ භාෂාවෙන් බණ කියන්න පුරුදු වෙන්න. අරණ විභංග සූත්‍රයේ දේශනා කරනවා. පැහැදිලිව විග්‍රහ කරලා දැන් තියෙන ත්‍රිවිධකේ. ඒ ඔක්කොම අකාහැරලා හිටන් අමුතුම ලෝකයකට ගෙනිලා මිනිසු හිර කරලා තියෙනවා බණපදයේ තේරුම් ගන්න ඉඩ තියලා නැතුව. මොකද වෙන්නේ? උදේ ඉඳන් හැයෙනකම් බණ අහන්න පන්සලට යනවා. ගියට පස්සේ ඉතින් මොනවා හරි කරන්න දෙයක් නැහැ. ඔය අහිත් වයිට් ටිකක් කරලා මොනවා හරි කළා උපස්ථානයක් කරලා ඉවර ලයිට මොකක් හරි ගාතාවක් වුණා වැඩිම හරි කටපාඩම් කරගන්න කියලා දෙයි. ඕක කටපාඩම් කරලා හේනවා. මොනවද අහගත්තේ නිවන කියන්නේ මොකද්ද? අනේ මන් දන්නේ නැහැ මොකද්ද කියන්නේ නිවන නම් කියනවා. බාහිර අමාරුලු එකට යන්න. ඉතින් කොහොමද දැනගන්නේ? එහෙම බැරිලු කල්ප ගානක් පෙරුම් කරපු කෙනෙකුට නිවන බලකින්න හම් වෙන්නේ. අනික් කෙනාගේ වචනේ විතරයි ගේන්නේ. ඔහොම එකක් තමයි අපි දහන්න හම්ුනේ. අන්ත අවිතේ අපි දන්නේ. ඔතෙන් මොට කරලා තියෙනවා. ඒ කරන්න දෙයක් නැහැ. කියන්න වෙනවා දැන් මේ කාලේ තවත් ඕක හං අඩු ගහන්න හදන හින්දා මෙච්චර ඇත්ත කියා දීදි තේරුම් ගන්න නැතුව. ඒකයි කාරණේ. ඉතින් බුදුරන් වහන්සේ මේ දින මේ රෝගේ පෙන්නවා. දැන් මොකද මේ රෝග කඳ? දැන් අපි මේ මොකද සමාධි භාවනාවයි හෙදෙන විට මේ රෝග කඳ සහ ව්‍යාධි කඳ අතර වෙනස පෙන්නා. දැන් අපි රෝග කඳ මොකද කියලා මූලික වශයෙන් දැනගත්තා. එහෙනම් මේ කයම එක රෝගයක්. රෝග කාරකයන්ට හේතුකාරය. ඒ හේතුවෙම කොච්චර මට රෝග නැහැ කියලා හිටියත් රෝගයන්ගෙන් පෙළෙන එක. ලොකුම රෝගේ වඩිගින්න පිපාසය. ලොකුම රෝග. මේකට අවශ්‍ය ප්‍රත්‍ය නැත්නම් මේක මොහොතක් ගෙනියන්න බෑ. මේ කය පවත්වන්න කොච්චර හරි හුස්ම ගන්න ඉබේ. වාතයත් මේක දුන්නේ නැත්නම් මේක මැරෙනවනේ. පොඩ්ඩක් ඇහෙනම් දුර්වල වෙනවා. කුස්ම ගන්න හිර වුණොත් එහෙම පොඩ්ඩක් විනාඩි 5ක් කියලා කරන ඉඳියත් ඉවරයි. මොකද වෙන්නේ? සත්‍ය දිදීනේ මේ ජීවත් වෙන්නේ. අපි හිතන්නේ විනාඩි 2ක් හුස්ම ගන්න වැරිනොත් මැරිලා වැටෙනවා. ඉතින් හැමතැනම දුවනවා කොරයි කොහොම හරි හොතර හුස්ම ගන්න දෙනවා හොයාගන්න. එක පැත්තක දුම් ගහනවා පැනලා දුවනවා හුස්ම ගන්න බැහැ. මහා සැර වාතයක් ආවොත් පැනලා දුවනවා. එතන ඉන්න බෑ, හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න පුළුවන් දැන් හොයාගෙන දුවනවා. දැන් කවුරු හරි අල්ල කට වැන්දොත් එහෙම නාහෙත් එක්කලා මර දඟලලා දඟලලා කොහොම හරි ලියා ගන්න. හුස්ම ගන්න බෑනේ, වැරෙනවනේ. සුළු වෙලාවයි යන්නේ. එහෙනම් වාතයටයි ජලයටයි දෙකටමත් වැඩි ප්‍රත්‍ය වෙනවා. හුස්ම වාතයේ අර ආහාරයට ජලයටත් වැඩි අත්‍යවශ්‍ය වෙනවා. දැන් මේවා මොහොතක් ගන්න දෙන්න ඕනේ. මේ මහා රෝගයක් හා සමානයි කියේ මේකයි. මේකට කොච්චර හරි ප්‍රත්‍ය නොදී මේක පවත්වන්න බෑ. රෝගීට මෙහෙ තමයි ඔක්කොම. සයට නේද රස මුසුබත් කන්නේ, ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ, ලෙඩට වේති මේ මෙලව සතුන්නේ, කුමද මීට සැප එකයි සිතන්නේ. අපේ හෙලාට ආවේ තිබිච්ච අදහස් ලෝවැඩ සංගරාවේ තව ඉතුරු වෙලා තියෙනවා. හැබැයි දැන් ලෝවැඩ සංගරාව කියන එක හනමිටියක්. අහන්නත් නැහැ මොකද්ද කියලා. ඔක්කොම එකතු වෙලා මුල්ලි ගහලා වටිනා දහම් ඕවා තිබුණොත් තවත් මතුවෙලා එනවනේ. ඉතින් ඔය මුකේ කල් ලිව නව කතාවක් හරි මොකක් හරි කකරින් ඉස්මතු කරලා දීලා ඕක දෙනවා ඉස්කෝල ළමයට ගන්නන්න බුද්ධාගම කියලා. වටිනා පොත් දැන් ගන්නෙම නැහැ. සුභාසිතේ ලෝවැඩ සංගරාව වාගේ පොතක තිබුණ අර්ථයක් ළමයි දන්නේ නැහැ. හරි හරවත් අර්ථ තියෙනවා. එදා හෙලාට ආවි තිබිච්ච හෙල දහම් වල අදහස් තියෙනවා. ඒවා දැනගත්තොත් එහෙම අද මේ කරන වැඩ පිළිවෙල ගෙනියන්න බෑ. දැනුවත් එයා ළමයා පටන් බෞද්ධ වෙනවා. ටික ටික හරි බෞද්ධාගම නැඹුරු වෙනවා නේ දකින්නකොට. අනේ ඇත්තට මේවා ලෙඩර බේත් වාගේ. අපි මොකටද මේ සුවඳ හොයන්නේ? ගඳට නේද? ඇත්තම තේරෙනවානේ. ගඳ ගහන හින්දානේ ඉන්න. ගඳ ගහ යන්න බෑ. දාඩිය ගඳ ගහනවා, කිකිලි ගඳ ගහනවා, කිහිලි ගඳ ගහනවා, ඉබලවලොත් ගඳස්සාරින් ඉන්න බෑ. ඉතින් උලාගෙන යනවා. ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ? ඇත්ත නේද කියලා තියෙන්නේ. අපි හිතුවේ නෑනේ. වඩිකිනේනවා. ඉතින් මේ රස උභවයේ කන්නේ මොකද? වඩිකින්නටද? කාලා 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 බලපිනට හොඳ සුවඳ ප්‍රියමනාප බත් පිඟලාගෙන දැන් කෑ හැකිද? කොච්චර ප්‍රණීතනක් දැන් කන්න බෑ බලපිරලන්න. බලිකින්නහම තමයි මේකට විවිධ ප්‍රත්‍ය ලබා දෙන්න හදන්නේ. ප්‍රියමනාපයෙන් ගන්න හරි මොනවා ගිලගල හරි බලකින් අරගන්න. ඉතින් සයට නේද රස මුසුපත් කන්නේ. ඉතින් ලෙඩට එතකොට ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ. ලෙඩට බේති මේ මෙලව සතුන්නේ. ඉතින් ඔක දකින්නේ කොහමද මීට සැප එකයි හිතන්නේ. ඉතින් අපි යෝගර හැවටලා මේක සැපයි සැපයි කියලා හිතා ඉන්නවා. ගඳ ගහන එක සුවඳ කරගෙන ගිහිල්ලා මන් හරි සුවඳෙක් නේ කියනවා. තමාගේ හිත තමාව උලා කරගෙන. තමන් ගඳයි කියලා තමාම දන්නවා. මං හොදාගෙන ඇවිදලා සුවඳ උලාගෙන ඇවිදලා මේ සමාජයට ඇවිදලා මං සුවඳේ කියලා පෙන්වන්න හදන කියලා දන්නවා. දැන දැන හැවටෙනවා. ඇත්ත මොකද්ද? ගඳ කයක් මට තියෙනවා. පැය දෙකක් තුනක් හතරක් පහක් ගියා නම් ගඳ ගහන්න පටන් ගන්නවා. දවසක් ගිහිනම් හේදුවේ නැන්නම් ගන්ධසාරේ ඉඳ බැරුව යනවා. දවස් දෙකක් තුනක් කුණු වෙලා හිටිය හොදන්න නැතු හිම ඉවරට ඉවරයි. කට වැද්දේ නැන්නම් උදේට හවසට ඊළඟ දවසේ ගන්ධසාරේ වැහෙනේ. ගඳට නේද මේ සුද්ධ කරන්නේ? ඔක්කොම ලෙඩර් බේ ලෙඩර් නෙමෙයි තියෙන්නේ. කට ගඳ ගන්න එක ලෙඩක් නේ ඉන්න. ඒකනේ දවස ගානේ හොදන්නේ. හොද හොද ගඳ අර ගන්නවා. නැන්න හහක් ගල hina වුණොත් එම් පත්තම ගඳ ගන්නවානේ. කටේ තිබිච්ච කුණ ගිහිල්ලා. මෙහෙම කයක් කුණු කයක් තියෙන්නේ. ඉතින් දට්ටික මදිනවා, දිව මදිනවා, හොදෙනවා උදේට හවසට. ඉවලත් බලනවා ගිහිල්ලා පොඩ්ඩක් කඩයින් නැරලා තවම ඉවල්ලා බලන කොහොමද ගඳද? යන්න බෑනේ ගඳ නම් එහෙම සමාජයේ හැංගෙන්න වෙනවා. මොකක් හරි ලෙඩක් ඇති බඩේ තියෙන ජරාවක් ඒකයි මෙච්චර කට ගඳ ගන්නෙ මෙච්චර කට හේදුවක්. යනවා බෙහෙත් ගන්න හොයනවා. මොකද මේ ඔක්කොම ලෙඩ සමා. හැම ලෙඩක්ම කියන්න බෑ ඉතින් කෙලවරක් නැති දෙපැත්තේ. අනිත් පැත්තෙන් නියම විදිහට දවසට උදේ තුන් පාරක් එහෙම වැසිකිලි කියන නම් එහෙම පලාත යන්න බෑ වාතයක් ගියෝ. ගන්ධසාරේ මොකද්ද වෙලා තියෙන්නේ? ඵලයන්ක කක්කුයි ඵලයන් බිහි බීත්‍තික බීපංක බල සුද්ධ වෙනවා කියලා අනිකයි කෑ ගන්නවා. ඉන්න බෑ මෙතන කියලා. මේ කුණු ගොඩක් ලෙඩ ගොඩක්. ඉතින් මේක ලෙඩට බෙහෙත් කර කර මල්ලංගෙන් නම් එහෙම ගඳ නැහැ කියනවා. මොකද ඉතින් ලෙඩට බෙහෙත් කරගත්ත එකනේ මොන සරසුමත් මේ ලෙඩේ ළඟ තියාගන්නේ. මෙන්න මෙහෙම මේ කය ලෙඩක් හැටියට දකින්න ඕන. මේ කය සසරේ රෝගී. මේක හරි සාරයි කියලා හිතා ගන්න තාකල් ඔහු සංසාරේ ඉන්නවා. ඒකේ තියෙන රෝගේ මොකද්ද? ඔය කය හොඳයි කියලා හිතාගෙන රූපස්කන්ධය හොඳයි. ඉතින් වේදනායිස්කන්ධය, සංඥායිස්කන්ධය, සංකාරයිස්කන්ධය, විඥානයිස්කන්ධය හරි වැදගත් දෙයක් කියලා ඒක ඇලෙනවා. ඉතින් ඇයිලා යන මේක තමයි ඔය ඇති වෙන රෝගී හැටි. ඉතින් මෙහෙම රෝග හද හදා කාලින් කාලේ පෙළපෙලා තිබිලා රෝග වලින් පෙළෙමි. හදාපු යමක් ඇත්නම් වැහැරෙන කාලයක් එනවා. ඒ වැහැරෙන කාලේ ආපුහම ආයි කොච්චර වේද කියලාත් ආයි සුද්ධ කරලා ආපහු ගන්න බෑ. වැහැරිලා කය තරුණ කාලේ ගියා, මැදි වයසට පැන වැහැරෙන්න පටන් ගත්තා. රෝගත්ව අතර හැදෙනවා. ඒක රෝගගේ ඉන්න. ඒ වේත් කරන්න ඕනේ විවිධාකාර ඉන්න පොඩි පොඩි රෝගේ පටන් මහා රෝගීට යනකම් කිලවරක් නැති රෝග. ඔක්කොටම වේත් කර කර ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මොකද ඔළුවේ සුදු වෙලා? ඒක රෝගයක්ද ව්‍යාධියක්ද? රෝගයක් නෙමෙයි කාටවත් පොදුයි. එහෙනම් ඒකට මොකද්ද කියන්නේ? වැහැරිලා ව්‍යාධිය. මේ අක රැලි වැටෙන්න ඉන්නේ මොකද දැන්? යකෝ තව ඉතින් තරුණයා වෙන්න හදන. දැන් මැදි වයසේ වැල හිටන් ඔබ මහලු වෙන්න දෙන්නේ නැහැ. අවුරුදු 60ක් විතර ඉන්නවා. 65ක් 70ක් ඉන්නවා. දැන් ඉතින් මූණ හැටි වැටෙනවා කියලා කිඳිරි ගාලා හරියන්නේ නැහැ. ව්‍යාධියනේපත් වෙන්නේ. ඕක තව තව වැඩි වෙනවා. ආයි තරුණ මූණක් හදාගන්න බෑ. වැහැරිලා වැහැරිලා ගිහිල්ලා අන්තිමට දත් ටිකත් හැයිලා ඔක්කොමත් හැයිලා ගියට පස්සේ වැහැරිච්ච කයක් නැකිලා ගන්න බලත් නැහැ. ඉන්දියන් දුර්වලලා. මේ ව්‍යාධි ගින්න එතන. රෝග ගින්න එකක්, ව්‍යාධි ගින්න එකක්. ඉතින් සසර මේ තියෙන වහන්නේ මොකද්ද? රෝග කඳ. ව්‍යාධි කඳ. මේ රෝගයි ව්‍යාධි දෙක. රෝග අරගෙන හොම ප්‍රතිකර්ම කර කර කාලේ ගත කරලා ගියාට පස්සේ ආයිසරයක් ව්‍යාධිය කියන එකක් එනවා. කේස් ඒතකොට කේස් පැහැෙනවා, දත් වැටෙනවා, හම රැලි වැටෙනවා, ඉන්ද්‍රියන් දුර්වල වෙනවා, අතපය ඔක්කොම මස් දිය වෙලා යනවා, කෝටු වෙනවා, හංකඩෙයි ඇටයි නහරයි විතරක් පේන්න වෙනවා, කොඳ කුදු වෙලා යනවා, අතපය වකුටු වෙලා යනවා, ඉතින් කතා කරන්න බැරුව යනවා, උගුර හිර වෙනවා. ඉතින් ඔය ඔක්කොම ව්‍යාධි. අරවා ලේද ඉතින් 98ක් රෝග, 99ක් ව්‍යාධි කියලා පැරණි අය ඒවැ ක්‍රමවේදයන් පවා පෙන්නලා තියෙන රෝග ව්‍යාධිවල. ඉතින් රෝගයි ව්‍යාධි මෙහෙම තෝරාගන්න ඕනේ. ඉතින් තව එකක් තියෙනවා මොකද්ද? දාහ ගිනිගත සහ රාග ගිනිගත ගිනිගත ඔය විදිහට කොහොමද තෝරන්නේ කියලා අහනවා. ඉතින් ඔය හැම එකක් ගානේ වුණ තමන් බලාපොරොත්තු වෙනවනම් අනේ මට මෙහෙම සුඛ සහගතව මම ප්‍රියමනාපයෙන් බලාපොරොත්තු වෙනා මේ ආකාරයෙන් ඉඳැත්නම්. ඉතින් ඒ ආකාරයෙන් ඉඳැත්නම් කියනකොට ඔහුගේ බලාපොරොත්තු ඒක වුණාට ඔහු ඒ රාගයෙන් බලාපොරොත්තු වෙන එක මනවලන රූපයක්, මනවලන ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ඇතුව ඉඳ සුවපත් වෙලා හොඳ නිරෝගී කයක් හදාගෙන ඉන්න. ඔව් රාග වශයෙන් බලාපොරොත්තු වෙනවා. අනේ මට එහෙම එකක් නැහැ නේ. දැවෙනවා අනේක නැතුව. රාගයේ මුල් කරගෙන රාගයේ අවස්ථාවක් නැති නිසා හට ගන්න ගින්න. රාග ගිනි කඳ. ඉතින් මොකක්ද වෙන්නේ එතකොට? මේ හේතු කරගෙන ඔහු දැවෙන්න පටන් ගන්නවා. හූල හූල දැවෙනවා. අනිකට නම් තියෙනවා මට නැහැ. අනිකා ලස්ස නැහැ මං කැතයි. හූල හූල දැවෙනවා. දැවෙන එක කොහොම දාහ ගිනි කඳ. එහෙන රාගයට වුණාම පොර කනවා, තරඟිට වහිනවා. අනිකාලේ ඇහැගනීද මට හම් වෙයිද? සුයි ක්‍රියාවක් ඇදෙනවා වගේ වරා ඉන්නවා. එක එක කෙල යාළු වෙලා තමන් අයිති කරගන්න එක. මට ඉතන වෙන එක කරන් බණීද? අනිකා ඇදගෙන යයිද? විවාහයට ගියා. පාස් වුණොත් මගේ தත්ත්වය මේකයි. ඒකත් මනවලන රූප රාග ශබ්ද රාග ඕල්කට අහුවෙනවා. ඉතින් තමන්ට පළවෙනි තැන එයිද? එයිද නොවේද කියලා සැකේටමත් මහගේ ඉන්නක් විදිනවා. රාගයේ මුල් කරේ රාගාය ජායති ශෝකෝ, රාගාය ජායති භයං. ওই රාගයේ ශෝකේට බයට මුල් වෙන හැටි. රාගාය විප්පමුත් අසන අති ශෝකෝ කුතෝ භයං. රාගයෙන් සම්පූර්ණ මිදිලා ගියා නම් ඒ ශෝකයයි බයයි ඒ නිසාට ගත ඒවා නැහැ. ඉන් ඔය ගිනි, ඉන් රාග ගිනි, දාහ ගිනි, දාහ ගින්න කියලා කියන්නේ ওই විදිහට ගිල හැටන් ওই දිලා තමන් දැවෙන්න පටන් ගන්නවා. දැවි දැවි ගිනි විදිනවා. දාහයක් හටගත්තා. එතකොට යම් ඇස කන දිවනාසයේ ශරීරයේ මන කියන මේ හය පොලක් දැවෙන්න පටන් ගන්නවා. මොනවා නිසාද? අර අසහනකාරී මානසිකත්වය නිසා දැවෙනවා තැවෙනවා මේ හැමතැන. ඇහැ කන දිවනාසයේ ශරීරයේ මන ඉන්ද්‍රියන් ටිකක් දැවෙනවා. ඒවා පිළින්න පටන් ගන්නවා. ඉතින් මට ඉන්න බෑ. පපුව දනවා ඉන්න බෑ. ඉතින් හයියේ හුස්ම මාරිනවා, දඟලනවා, නැගිටලා ඉන්න බෑ, ඇඟට පණ නැහැ. මොකක් වෙලාද? තමන්ගේ බලාපොරොත්තු වල පහළ වැදිලා තිබිච්ච අසහනීට පෙළෙනකොට කයට ඇති වෙන දාහය. ඉතින් ඕවා තමයි දාහ කියන්නේ. ඉතින් ඕවෙන් බේරිලා නැහැ මේ සත්‍යයේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඉන්න තාකා ලෝක සත්‍යය ලෝකයේ ඔය කියන සැනසුම බලාපොරොත්තු වෙනවා. ලෝක පැවැත්මේ සැනසුම. ඒකේ පහළ වදිනකොට ඒ හැම ගින්නක්ම පත්තු වෙනවා. ඉතින් ඔක ගිනි කියන්නේ මොකද්ද කියලා විදිහට දැනගන්න ඕනේ.